Sri Lanka. Eti yadeshayak udessa pahandura. Nava Sri Lanka spur sangvidhane.
Sri Lanka.
Sri Lanka.
Pasiri pasiri siri ni Sri Lanka.
Radio Sri Lanka presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංක ස්පර් සංවිධානය සජීවීව තිරින කරන සී සරලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
සුබ සන්ධ්‍යාවක් වේවා මා දයාබර හිතවත් අසන්දනී. අදත් සුපුරුදු පරිදි ඔබත් සමග ශ්‍රී ශ්‍රී ලංකා ගුවන් විදුලි කලබකින් ඔබ හමු වන්නටයි මාගේ මේ ව්‍යායාමය. පුරා පැයක් තිස්සේ මට ඔබත් සමග සම්බන්ධ වී නව ශ්‍රී ලංක ස්පර් සංවිධානයේ මෙහෙවර මේ ශ්‍රී ශ්‍රී ලංකා වැඩසටහන තුලින් ඔබත් සමග කාලීන පුවත් එතර මෙතර සිදුවන දේවල් ඒ මොහොතේම අපි ඔබසම කතා බහ කරමින් මිද ගන්න තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද ඔක්තෝබර් මාසයේ 25 වෙනිදා 2019 අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ 25 වෙනිදා ඔක්තෝබර් මාසෙත් ඉවර වෙගෙන යන්නේ. තව මාස දෙකයි. ඊට පස්සේ නත්තලුත් ළඟ එනවා. ඊට පස්සේ 20 කිව්ව ගමන්ම අපි කාගෙත් ඔළුවට එන එකක් දෙයක් තියෙනවා. වෙන මුකුත් නෙමෙයි. ඒ තමයි මේ නොවැම්බර් මාසේ 16 වෙනිදා පැවැත්වීමට නියමිත ලබන මාසේ 16 වෙනිදා හරියට මාසයකට අඩු කාලයක් තියෙන්නේ පැවැත්වීමට නියමිතය තියෙන අපේ 7 වන විධායක ජනාධිපතිවරයා තේරීමේ මේ වැඩසටහන. ඒ 7 වන විධායක ජනාධිපතිවරයා තේරීමේ ඒ ඡන්ද විමසීම තියෙන්නේ නොවැම්බර් මාසේ 16 වෙනිදා. ඉතින් මේ වෙනකොට මං හිතන්නේ අපේ මුළු රටම එක්තරා විදියක මේ එක විකාරයක් වගේ වෙලා තියෙන්නේ. මේ කියන්නේ දැන් ආපහු වුණ අර ප්‍රධාන පක්ෂයකට එක්කහු වෙලා කා කොටාගෙන මරා ගන්න එක එකාගේ වැරදි පෙන්න පෙන්න ඇඟිලි දික් කර කර මේ පැත්තටයි මේ වැඩ කරන්න තමයි දැන් ඒ වැඩ තමයි දැන් මේ දවස්වල සිදුවීම් පවතින්නේ. අර ජරා තුප්පහයි තුච්ච දේශපාලනය පක්ෂපාට වලින් තියෙන දේශපාලනය ආපහු ඔන්න අවුරුදු 5කට පස්සේ ඔන්න අරගෙන තියෙනවා. මේ අවුරුදු 5ට නැතිවල තිබ්බ නෙමෙයි. මේ අවුරුදු 5ට තිබ්බා. ඒ වුණාට මේ තරම් අපේ සාමාන්‍ය අපේ රටේ සිරිත තමයි මොකක් හරි දෙයක් මේ කියන්නේ ඡන්දයක් වගේ දෙයක් එනකොට තමයි ඒ හැම දෙයක්ම ඉලිප්පිලා ඉස්සිලා ඉස්සරහට එන්නේ. එතකොට තමයි මිනිස්සුන්ට නැති දේවල් මතක් වෙන්නේ. එච්චර කාලයක් කතා නොකර මිනිස්සු කතා කරන පටන් අරගෙන දේශපාලන වේදිකාව දෙවනත් කරන පටන් ගන්න. දැන් ඔබට මං හිතන්නේ කාලයක් තිස්සේ ඇහිලා නැසිලා තිබ්බ ඒ කටහඬවල් ඒ මේ වාචාල කතන්දර මේ දවස්වල මං හිතන්නේ ඉතාම තදින් ඇහෙනවා දැනෙනවා ඇති. ඒ කෙසේ වෙතත් මේ 20 කියන්නේ අපේ රටට අපේ ජාතියට මං හිතන්නේ ශ්‍රී ලංකාවාසී ජනතාවට විතරන්නේ ලෝකවාසී හැමෝටම මුළු ලෝකෙම බලන් ඉන්න ජනාධිපතිවරණය කියලා කිව්වොත් මම නිවැරදි. ඉතින් අද දවසේ මගේ මේ උත්සාහය මෙච්චර කාලයක් අවුරුදු 70ක් පුරාවට රට පුරා පැවති මේ පටු දේශපාලනය, ඒ කියන්නේ පාටවලට පමණක් සීමා වෙලා තිබ්බ, නිල් සහ කොළවලට පමණක් සීමා වෙලා තිබ්බ අවුරුදු 70ක මේ සපරාදී දේශ මේ දේශපාලනය එහෙම් පිටින්ම නවත්තලා දාලා අපේ න්‍යූට්‍රල්, ඒ කියන්නේ මේ කිසිම දෙයකට සම්බන්ධ නැති කෙනෙක්ව විද්වතෙක්ව කවුරු හරි හෝ වේවා ඇවිල්ලා බාර ගන්න පුළුවන් නම් අපේ රට, මං හිතනවා අන්න එදාට අපේ රටේ අපේ ජනතාවට ලෝකවාසී ශ්‍රී ලාංකිකයන් විසින් නැහැ ලෝක හැම තැනකම විසින් අපි හැමෝටම සැනසෙල්ලේ උසම අරගෙන ජීවත් වෙන්න පුළුවන් වෙයි. ඉතින් ඒ දේවල් කතා කිරීමේ බලාපොරොත්තුවෙන් ඔබ සමට ආයුබෝවන් කියමින් මං හිතන මගේ මේ ආරම්භය ටිකක් දිග වුණා. නැත දිග වුණත් මං හිතන්නේ කියන් තියෙන දේ මං හිතන්නේ කිය යුතුයි මොකද්ද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ බලාපොරොත්තු ඇතුව අපි එහෙමනම් අපේ වැඩසටහන පටන් ගනිමු. වෙන්ද වගේම පුරුදු විදියට අපි මේ ලෝකෙට බිහි කළ අපේ සදාදරණීය මෑණියන් ඔබෙත් මගෙත් අම්මා, අපි එහෙනම් අම්මගෙන මේ සින්දුවෙන් මේ ගීතය පටන් ගමු. මේ ගායනා කරන්නේ විශාරද කනරත්න දිවිගණි. සදාදරණීය අපේ දෙමව්පියන් මව් වෙනුවෙන් තමයි ගීතේ මං ඔබ වෙනුවෙන් තෝරාගත්තේ. රටක දයක දරු සම්පත හා කෙලින්ම බැඳී පවතින්නේ අපේ ඒ දරුවන් මෙලොවට බිහි කරන අපේ දෙමව්පියන්. ඉතින් මේ අවස්ථාවේදී මං හිතන්නේ අපේ රට මේ අවුරුදු 70 කාලයක් පුරාවට මං හිතන්නේ අවුරුදු 70ක් අපි ජීවිතේ අවුරුදු 70කට කලින් පටන් ගත්තා නම් ඒ කියන්නේ අපිට ඡන්ද බලය හම්බෙලා 1948 අපි නිදහස් හම්බෙලා අද මේ වෙනකොට අවුරුදු 70ක් සම්පූර්ණ වෙන පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයා අත්විඳලා තියෙන්නේ ඒ අවුරුදු 70 පාට දෙකේ දේශපාලනය විතරයි. එතනින් ඒ අතරතුර ඇතිර වෙච්ච කැරළී ඒ දෙව හැමදේම තිබ්බා ජීවිපික ඇති වෙච්ච 71 කැරළල විශේෂයෙන් මේ සඳහන් කරනවා. ඊට පස්සේ 89 වෙච්ච කළු ජූලි ඒ වගේ දේවල් ඒ එහෙම දේවල් ඇති වෙන්නත් හේතුව ගේමේ ගිනි කඳු පුපුරා යෑමටත් හේතුව මං හිතන්නේ මේ අසහනය තමයි. මේ පාට දෙක තුල පත් වූ ජනාධිපති වරුන් පත් වූ රජයන් කෙලින්ම හෝ අපි කියන ඩිරෙක්ට්ලි හෝ ඉන්ඩිරෙක්ට්ලි මේ රට මේ රට අපි කොහොමද කරන්නේ රටේ මොනවද බලාපොරොත්තු රටේ ජනතාවට කොහොමද සලකන්නේ මේ දේවල් තේරුම් අරගන්නේ නැතුව දේවල් කරපුවයින් ඉඳ තමයි අපි මේ අවුරුදු 70ක මේ ශාපයෙන් තාමත් ගැලවෙන්න විදියක් නැතුව අපි විඳින්නේ. ඉතින් මං හිතන්නේ දැන් මේ අවස්ථාව වෙනකොට කැන්ඩිඩේට්ස්ලා 35 දෙනෙක් බාර දීලා තියෙනවා. මාත් එක්ක මේ මැදිරි ඉන්නවා මේ රුවනොයි ඉමේෂායි ඔන්දෙන පොඩ්ඩක් අමාශයි මේ පරක් වෙලා ආවේ එහෙනම් මම මේ පටන් ගෙනද කතා කරගෙන යන්නේ මේ මොකද අද මේ අපි දිග නිවාඩුව කරන දිග සතියන්ත නිවාඩුව කරන මේ ඉතින් මම හිතන්නේ ට්‍රැෆික් වලට අහු වෙලා වෙන්නේ නැති පරක් වෙලා ආවේ. ඉතින් රුවන් ඉමේෂා මේ මොනවද ඔබට කියන්න තියෙන මේ සම්බන්ධව දැන් ආයතන කරු 35 දිනක් ඉන්නවා. මෙතන අපි තියෙන දන්න නමුත් තියෙනවා නැදන නමුත් තියෙනවා. ඒ 35 දිනාගේ නම් මං ගන්න නෑ අතරම මේ ඉතිහාසයේ වැඩිම පිරිසක් සහභාගි වෙන මං අහගෙන මේ මැකෝ මැතිවරණ කොමසාරිස් කියනවා මේ චන්ද්‍රපත්‍රිකාව මේ වෙනස් කරන්න උනා කියලා. මොකද දැන් පිටු දෙකක්ලු ඒක කොළ දෙකක් වෙන්න හින්දා චන්ද පෙට්ටි වෙනස් කරන්න වෙලා මේකට අනුයුක්ත කළ තිබ්බ මුදල මිලියන මේ කෝටි 400යි කෝටි 400ක් අයින් කළ තියෙනවා ඡන්දේ වෙනුවෙන් ජනාධිපතිවරණය වෙනුවෙන් මේ ඒ කෝටි 400 දැන් මදි කියලා ඉවරලා. ඉතින් එහාට මොකද දැන් ඡන්ද පෙට්ටි විශාල කරන්න වෙලා තියෙනවා. ඉස්සර එක ඡන්ද පෙට්ටියක් ඉස්සෝ එක මනුස්සය වෙනකොට දැන් දෙන්නෙක් දාන්න වෙලා තියෙනවා. දෙන්නෙක් වැඩ කරතන තුන් දෙනෙක් දාන්න වෙලා තියෙනවා. මේ වගේ අතිරේක වියදම් කන්දරාවක් මේ ජනාධිපතිවරණය හින්දා කරන්න වෙලා තියෙනවා කියලා. ඔව් මම
දැන් මෙතන නිකන් තමන්ගේ හිතුමනාපෙට පදනමක් නැතුව ඉදිරිපත් වුණු ඡන්ද අපේක්ෂකයෝ කී දෙනෙක් නම් ඇද්ද නේද? රටේ කොච්චර සල්ලි ප්‍රමාණයක් නාස්ති වෙනවද නිකන් තමන්ට පොඩි ආසාවකට දෙයක් නැතිකමට ඉදිරිපත් වුණාම?
ඔව් ඔතන මම දකින එකක් තමයි මං හිතන්නේ මේ ඡන්ද කඩන්න ඡන්ද කැඩීමේ ව්‍යාපාරයක් තියෙනවා තන. ඒ කියන්නේ අපි කියමු ප්‍රධාන පක්ෂ දෙක පොහුට්ටුවයි මේ හංසයා ලකුණයි කියලා වෙලලා ඒ ඡන්ද ප්‍රධාන ඒ පක්ෂ දෙකේ මං හිතන්නේ තියෙනවා මෙතන ඒගොල්ලන්ගේ තව ඉන්න අනුගාමිකයෝ මේ දාලා මේ පක්ෂ වලින් දාපු අය ඉන්න එහෙම. දැන් මං අහගෙන මේ ගොඩබේ රාජපක්ෂ මහත්තයට අර මේ මොකද්ද තමන්ගේ ජාතික අනන්තභාවය පිළිබඳ තිබ්බ ප්‍රශ්නේදී එතන ඒ නඩුව මොන විදියට යයිද කියලා ෂුවර් නැතුව ඒ වෙලාවේ චමල් රාජපක්ෂ මහත්තයව නිකන් පැත්තකින් තියලා තිබ්බා. හදිස්සියක් මොකක් හරි වුණොත් මේව ගන්න. අප බාර දුන්නා. ඒ කියන්නේ ඒගොල්ලන්ට මේක ෂුවර් එකක් තිබ්බේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. ඔව් එතන ඉතින් ඇත්තටම ඒ කියන්නේ මේ අවුරුදු පහ ඇතුළත අපි දැකපු දේවල් ඇත්තටම තමයි ඒ කියන්නේ නීතිය මොන හරි විදියට පාලනය වුණාද නීතිය ඒ කියන්නේ නීතිය හරියට රජ කරපු කාලයක්. ඒ කියන්නේ අපිට නීතිය තිබ්බ කාලයක් තිබ්බේ නැහැ. අවනීතිය රජ කරේ ලංකාවේ. මේ නඩුකාරවරුන්ට කෝල් එක දීලා එක කෝල් එකෙන් එළියට දාන්න ඒවයි කාලයක් තිබ්බ අපිට. හැබැයි මේ අවුරුදු පහ ඇතුළත දැකපු දේවල් අපි දැක්ක හොඳ දේවල් කියන්න ඕන. එහෙම දේවල් අපිට තිබ්බේ නැහැ. මොකද නීතියට දේශපාලන ඇඟිලි ගැසීම් තිබ්බේ නැහැ. දැනුවත් පේන තිබ්බේ නැහැ. ඒ කියන්නේ
ඇඟිලි ගැසීම් තිබුණත් මං හිතනවා සුප්‍රීම් කෝට් එක ඒ ඒ එතෙන්දී එක පොඩි පාලනයකට තුලනයකට ලක්ුණා කියලා දෙපැත්තෙම බලය වැඩි.
ඒ
නිසා එක පැත්තකට බය වෙන්නේ නැතුව බොහොම සාධාරණ තීන්දුවකට යන්න
යන්න පුළුවන් වුණා. මොකද ඔව් අර මේ මොකද කම්බයින් ගාමන්ට් එකක් තිබ්බ හින්දා තන.
ඒ නිසා ඔබට ඔය ගැන වැඩිපුර දෙයක් කියන්න පුළුවන් ඔබ මේ විශේෂ ඉන්න නිසා. ඔබ මේ වෘත්තියේ ඉන්න නිසා. මේ නීතිච වෘත්තියේ ඉන්න නිසා. අපිට වැඩි ඕක පැති ඒක විශ්ලේෂණය කරන්න පුළුවන් වෙන්න ඕනේ මයි.
ඔව්. ඔව් ඇත්තටම දැන් මගේ යාළුවෝ බොහොමයක් මේ වෙනකොටත් සුප්‍රීම් කෝට් එකේ ශ්‍රේෂ්ඨ අධිකරණේ රාජකාරී කරන නියලෙන ඒගොල්ලෝ බහුතරයක් දෙනා නීතිඥවරු. ඉතින් ඔය නඩු තීන්දුව යන කාලවකවනුවෙත් බට බොහොමයක් දෙනකු ඒ දවස්වල නම් අපි දන්න අපි මම කැම්පස් එකේ ඉන්න කාලේ අපි දන්නවා නඩුවක් උසාවියට ගියාම මේකේ තීරණය මොකද කියලා අපි දන්නවා. මොකද බලේ ඉන්න කෙනාට පක්ෂව තමයි තීන්දුව එන්නේ. මොන තරම් අපි තර්ක විතර්ක ගෙනවත් අපි කැම්පස් යන කාලේ කියලා කියන්නේ. එතකොට අපිත් අනිවාර්යයෙන්ම මේකේ තියෙන නීතිමය තත්ත්වය මොකක්ද කියලා අපිටත් සෑහෙන්න අපේ අතරෙත් තියෙනනේ තර්ක විතර්ක. මේක මෙහෙමයි වෙන්න ඕනේ, මේක මෙහෙමයි වෙන්න ඕනේ කියලා අපි මොනවා කිව්වත් අපි දන්නවා අන්තිම ප්‍රතිඵලය වෙන්නේ බලේ ඉන්න පක්ෂයට ගැති වෙන පිළිතුරක්
කියලා.
හොඳම උදාහරණයක් විදියට මම අපේ අවුරුද්දේ ලෙවල් කියන්නේ අලුත් සෙකන්ඩ් ෂයි ආයිට වෙනස් වෙලා අලුත් ප්‍රතිඵලයක් ඇවිල්ලා ඉසෙට් ස්කෝ ප්‍රශ්නයක් ඇවිල්ලා ලොකු ප්‍රශ්නයක් උනේ මම විභාගෙ ලියපු අවුරුද්දේ. ඒ අවුරුද්දේ තීන්දුව එහෙම බොහොම ඒ තීන්දුවත් බොහොම හොඳ තීන්දුවක්. මොකද බලයට ගැති වෙන්නේ නැතුව හොඳ තීන්දුවක් ගත්තා ඒ අවස්ථාවේ ශ්‍රේෂ්ඨ අධිකරණය. නමුත් ඊළඟට තව අවුරුද්දක් දෙකක් යනකොට අපි දකිනවා ජනාධිපතිවරණයාගේ දුරකාලය කමක් නැහැ. ඒ වුණාට තව සැරයක් යාළ ඉදිරිපත් වෙන්න පුළුවන් කියන එක එන්න පුළුවන් කියන එක ඒක පුළුවන් කියලා අනුක්‍රම ව්‍යවස්ථාවෙන් පුළුවන්කම තියනවා කියන එක ඔප්පු කරන්න කොච්චර ලොකු තර්ක
විතර්කද
කියලා ශ්‍රේෂ්ඨ අධිකරණේ. ඒ නඩු තීන්දුව කියවනකොට අපි තනියෙන් හිනා වෙනවා. මේ කොහොමද
මේගොල්ලෝ
මේක ජස්ටිෆයි කරන්නේ? කොහොමද මේගොල්ලෝ මේක තාර්කික විදියට ඔප්පු කරන්නේ? හරිම හිතාගන්න බැරි තාර්කිකත්වයෙන් බොහොම දුර ඈතට ගියපු තර්ක ගෙනල්ලා තමයි ඒක ජස්ටිෆයි කරන්න උත්සාහ කරලා තියෙන්නේ. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එක්තරා වගන්ති කිහිපයක් තිබෙනවා. 1, 2, 3 ආදී වශයෙන් වගන්ති කීපයක් තියෙනවා. ඒ වගන්ති කීපේ වෙනස් කරන්න නම් ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ විතරක් බෑ, ජනමත විචාරණයකට යන්න ඕන. ඒ විදිහට ජනමත විචාරණයකට යන්න ඕනේ වගන්තියක් කොහොමද
වෙනස් කරන්න වේද රාස්කාන කියලා. එහෙම කාලයක් තිබ්බා, එහෙම පාන සමයක් තිබ්බා අපිට.
ඒ නිසා මේ නඩු තීන්දුව එහෙම මට මගේ යාළුවෙක් නඩු තීන්දුව එවලා තිබුණා. නඩු තීන්දුව ඒක මේගොල්ලෝ හැමෝම කිව්වේ බොහොම සාධාරණ නඩු තීන්දුවක් විදිහට. අනිත් එක අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි නඩු කොයිතරම් අත්‍යවශ්‍ය වුණත් ඒකට තීන්දුව දෙන්න හෙට අත්‍යවශ්‍ය වුණත් මිනිස්සයා හෙට මැරුණත් නඩු තීන්දුව දෙන්නේ අවුරුදු 10කට
පස්සේ.
හැබැයි මේක අත්‍යවශ්‍ය නඩු තීන්දුවක් ලබා දී යුතුයි කියලා පටන් අරගෙන තමයි නඩු තීන්දුව පටන් ගත්තේ.
ඔව් අනිවාර්යෙන්. මොකද මේ ජනාධිපති කැන්ඩිඩේ මේ අපේක්ෂකෙක්නේ. මේ නිර්වාචනයේ තැබෑ උතන මේ ප්‍රශ්නක් තියෙනවා. ඒ කියන්නේ ඒ දාලා තිබ්බ නඩුවට ඒකට හරියට තීන්දුව හම්බුනේ. ඒ කියන්නේ ඔහු ශ්‍රී ලාංකික පුරවැසියෙක් කියන එක එයාගේ ඔහුගේ අයියා කියන ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ ජනාධිපති ඉන්න කාලේ එයා සංකල දීපියක් කියලා වෙරලා ඒ හින්දා එයාට එයාගේ විධායක බලතලනුව එයා දීපියක් එහෙම නේ කැවිලා තියෙන්නේ. ඒ හින්දා එයාට පුළුවන් කියලා වෙරලා ඒක. ඒ කියන්නේ මේ මොකද පාර්ලිමේන්තුක මේ කමිටිස් පිටවන කලින් මේ පිටවන කලින් එයාගේ තියෙන බලතල මේව කරලා එයාට ඒක දෙන්න පුළුවන් කියලා ඕනේ කෙනෙකුට.
ඒකට
ඔව් ඒකට කතන්දර රජ්‍ය එක පාට එකෙක් කතන්දර රජ්‍ය ඕනේ කෙනෙකුට අංගාලේ වෙනක් කරගන්න පුළුවන් කියලා. ඒ තීන්දුව හරි ඒ වුණාට අදරත් කුකුසක් වෙලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ඇත්තටම මේ ඇමරිකාවේ පුරවැසිභාවය අයින් කළාද නැද්ද කියලා වෙලා. මොකද ඒකේ මම දැක්ක මේ ඊයේ මට දැකින් හම්බ වුණා ඇමරිකාවේ ඉන්න නීතිඥය කියලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ තාම ඇමරිකන් පුරවැසියෙක් කියලා වෙලා. ඉතින් ඒක එයා ඒකේ හරි භයානක පැත්ත පෙන්වලා තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණත් අවුරුද්දකින් එයාව එතනින් එළියට දාන්න පුළුවන් කියලා වෙලා ඇමරිකාවට.
මං හිතන්නේ මට තේරෙන හැටියට නම් නිරංජන් අපි ඔය දේශපාලනයේ නීතිය සමාජයට බොහොම සාධාරණ වුණා සමහරක් අවස්ථාවලදී පහුගිය අවුරුදු 5. ඒක වත්කම් පිළිගන්න ඕන විරුද්ධ පක්ෂයත් එක්ක පිළිගත්තා. ඒක නෙමෙයි දැන් තියෙන ලංකාවේ ප්‍රශ්නය. මේ 35 දෙනාගෙන් කවුද මේ දැවෙන ප්‍රශ්න අපි මෙහෙමයි කරන්නේ කියන එක ජනතාවට කියලා තියෙන්නේ. මම ඊයේ පෙරේදා පත්‍රේ විදුලි කියවත් පත්‍ර විදුලි මාධ්‍ය කියවද්දි තිබුණා අපේ දැනට තියෙන ඉතාමත්ම බැරෑරුම් දැවෙන ප්‍රශ්නය ප්‍රවාහනය ඒකට කුමන අපේක්ෂකෙක් කුමන වැඩපිළිවෙලක් සකස් කරලා ජනතාවට ඉදිරිපත් කරලා තියෙනවද? That is number 1. දෙවෙනි එක දූෂණය සහ වංචාව නැවැත්වීම තමයි ඊළඟට තියෙන ප්‍රධාන කාරණේ.
දැන් මේ පවතින ආණ්ඩුවතාවයේ මේක කරන්නේ.
ඔව්. ඒකට ඒව නවත්තන්න මොනවාද කරන්න තියෙන ප්‍රතිපත්ති කියන එක තාම කිසිම කෙනෙක් නැහැ. හැබැයි එක පක්ෂයක් විතරක් මම දැක්කා ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනවල සඳහන් කරන අපි මෙහෙම කරන්නේ අපේ දැක්ම මෙන්න මේකයි කියන එක කියලා තියෙනවා. අපි මෙතන කාටවත් පක්ෂ වෙලා
නෑ නෑ අපිට පක්ෂ වෙන්න බෑ.
මොකද නවසීලන්තයේ මට මතකයි මේ කවුද මන්ද අත්නායක මහත්මයා මන් දාසල කරදී කිව්වා මන්ද නිරන්ජන් ඉන්නේ ඉතියක් දන්නේ නැහැ මතක නැහැ නවසීලන්තයේ මේ වගේ කොමියුනිටි සර්විස් රේඩියෝ එක හරි ජනමාධ්‍යක හරි කවදාකවත් පවතින මැතිවරණයක් තියෙද්දි කිසිම පක්ෂයකට බර වෙන්නේ නැතුව කතා කළ යුතුයි කියලා ආණ්ඩුවෙන් නිවේදනයක් තිබ්බා. මම හිතන්නේ අපිත් හොඳයි ඒ ගමනේ ලංකාවේ තිබුණාට අපි නවසීලන්තයේ බිමේනේ ඉන්නේ. ඉන්න අපිත් ඒ නැතුව කාටවත් රිදෙන්නේ නැතුව කාටවත් පක්ෂග්‍රාහී වෙන්නේ නැතුව කතා කරනවා. ඒ ඉන්න මට තේරෙන්නේ පිළිවෙලට අපි ගත්තොත් හොඳයි මෙතන ලංකාවේ දැනට දැවෙන ප්‍රශ්න මොනවද? ඒ ප්‍රශ්න සමහරට අපේ බහුතර ජනතාවක තේරෙන්නේ නැහැ. දැන් ওই ප්‍රවාහන ප්‍රශ්නය ගොඩාක් තියෙන්නේ මේ නගර කොළඹ නගරබද සහ අනිත් නගරබද ආශ්‍රිතව. මාලබේ සිට කොළඹට එන්න වේගය හැටියට එක පත්‍රයක් තිබුණ මම දැක්කා පැයට 78.2 මාලබේ පැත්තේ. නුවර පැත්තේ ඉඳලා කොළඹට එනවා නම් ඒක 9 දක්වාද 9.9.
මම පෞගේ දවසේ ලංකාවේ හිටියේ මම ගියපු දවසේ නම් ලංකාව ඩ්‍රයිව් කරා. කොළඹ පිට ඒ කියන්නේ නුවර යනවා නම් කඩවති පැන්නොතින් කඩවතින් එහා ඔන්න යන්තම් පොඩ හුස්ම ටිකක් කරගෙන යන්න පුළුවන්. මිනුවන්ගොඩ පැත්තේ මගේ ඒ පැත්තේ යනවා නම් මම අධිවේගයේ කටනායක අධිවේගයේ ගිහල ගියේ පෑලිගොට්ට යනකම් යනවා පැයකමාරක්. මේ පැයකමාරක් යනවා පැයකමාර දෙකක් අතර යනවා මොරටුවේ ඉඳන් පෑලිගොඩට යන්න. පෑලිගොඩ ඉඳන් කටනායක අධිවේගය දාගත්තන් පස්සේ එතන යන්නේ වැඩිගානේ කටනායකට යන්න.
මේ වගේ සමීක්ෂණ කරලා
ඔක හැම පැත්තරම තියෙන ප්‍රශ්නයක් ඕක. දැන් අපි ප්‍රවාහනය ගැන කතා කරන්න ඕන. මේ එක එක්කෙනා දීපු පොරොන්දු ගැන අපි කතා කරන්න ඇත්තරම මම දැක්කේ පක්ෂ දෙකයි. එකක් මේ පය පක්ෂ නම් මතකද යමට ඇත්තරම කවුද මෙයා අන්ද්‍ර කුමාර දිසානායක ඉල්ලන්නේ පොදු පෙරටුගාමි පෙරමුණ නේද? පෙරටුගාමි නෑ පොදු ජන මේ සිංහල වලින් කියන අමාරුයි ඇත්තර මේ පක්ෂවල නම් පොදු ජන බලවේගයයි මෙයාගේ රොහන් මේ ડોક્ટર රොහන් පල්ලෙවත්තගේ පක්ෂය කියන්නේ නැෂනල් ඩෙමොක්‍රටික්ස් පාර්ටිද මොකද කියන එකයි. සෝෂල් රිපබ්ලික් පාර්ටි හරි මොකක් හරි වුණා මේක. මේ සමායන මේ ඇත්තර මේ පක්ෂවල නම් මම මතක තියන්නේ නැහැ. මොකද මේ පුජ්ජලයේ විතරයි මතක තින්නේ. ඒ දෙන්න විතරයි අදට දැනුවත් වෙ. ඒ කියන්නේ මිනිස්සු දැනුවත් කරන. දැන් මම දැක්ක අනුකුමාර සනායක මේ සෞඛ්‍ය පැත්තෙන් කලාව පැත්තෙන් සෑහෙන ඒගොල්ලන් ප්‍රතිපත්ති දැන් මේ එළිදක්කලා තියෙනවා පහුගිය දවස්වල. ඒ වගේම තමයි වෙලා තියෙන්නේ මේ දැන් මේ ප්‍රධාන පක්ෂ ඒ කියන්නේ රතු නිල් කොළ රතු නිල් ඒ වලට මේ අපේ මේ ජඩ මාධ්‍ය තුලින් මේ මාධ්‍ය තුලින් දෙන්නේ ඒගොල්ලන්ට තමයි මූලිකම මේක දෙන්නේ. දැන් මම දැක්ක මේ අද මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා දෙරණයි හිරු එක එක්කව වෙලා ගෝඨාභයට පළවෙනි මිනිත්තු 18 දෙන්න කියලා ඒ ගහපු ටෙක්ස්ට් එක ලීක් වෙලා. ඒගොල්ලෝ ගහපු ටෙක්ස්ට් එක ලීක් වෙලා ඒ වගේ. ඉතින් ඒ වගේ මහා ජඩ අර මේ කවුද මැකෝ කිව්වා වගේ මේ ජඩ මාධ්‍ය ක්‍රමයක් අපේ ලංකාවේ තියෙන්නේ මේ පැත්ත අරගෙන වැඩ කරන හින්දා. ඒ කියන්නේ වාස්තවම අපේ මිනිස්සු තේරුම් අරගෙන නැහැ රටේ අවශ්‍යතාවය මොකද්ද කියන එක. ඒක මම නම් හිතන්නේ මම බය නැතුව ඇත්තටම කතා කරන මොකද මේක මගේ ප්‍රෝග්‍රෑම් එක වෙන දයක් වෙන්නේ මට. මම කියනවා මිනිස්සුන දැන්වත් මොලේ කල්පනා කරලා ඔය පාට අමතක කරලා අපිට යුද්ධ දෙන්නයි කියලා ගෝඨාභය මහත්තයරවක්වත් මේ ගම්බිවල් උදා කරයි ගෙවල් හැදුවයි කියලා සජිත් මහත්තයරවත් නෙමෙයි මේ රටේ මොකද්ද අවශ්‍යතාවය කාටද මේ රට දුන්නොත් මේ රට හොඳ තැනකට ගෙනියන්න පුළුවන් කියලා. මම දකින පුජ්ජුල දෙන්නයි ඉන්නේ එක්කෙනෙක් අනුකුමාර දිසානායක. මොකද ඔහුගේ ප්‍රතිපත්ති මම ඔහු ෆලෝ කරනවා ඔහුගේ දේවල් අහනවා. මම අනිත්‍යගේ දෙන්නගේ එකක්වත් අහන්නේ නැහැ. මොකද මගේ මම මගේ ප්‍රජාතන්ත්‍රවාදී එක අනිත් එක තමයි රොහන් පල්ලෙවත්ත. ඔය දෙන්න අතර මේ තමයි තරඟය තියෙන්නේ මම දකින්න. ඒකට හරියන්නව මං හිතන්නේ ලොකු ප්‍රවාහයක් ගොඩනගමින් පවතිනවා රටෙත් රටින් පිටත්.
මං හිතන්නේ ප්‍රවාහය වැඩිපුර තියෙන්නේ රටෙන් පිට. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද ඡන්ද දෙන්න අපි කවුරුවත් මං හිතන්නේ අපි තුන්දෙනාගේ එක්කෙනෙක්වත් ඡන්ද දෙන්න ලංකාවට යන්නේ
නැහැ. යන්නේ නැහැ
නේ. ඒ දැන් පහුගිය දවස්වල දැන් නව ශ්‍රීලන්තය තුල එක එක කීප දෙනා එකතු වෙන හැමතැනකදීම ලංකාවයි නම් එකතුනේ මාතෘකාව ජනාධිපතිවරයා. මාතෘකාව උණුසුම් වෙන්න පුළුවන්, රණ්ඩු වෙන තැනට යන්න පුළුවන්. මෙහෙම දැන් මට මතකයි එක කතාබහක් යනවා. විකල්පයක් එන්න ඕනේ. ඒත් සජිත් දිනන් ඉඩ තියෙනවා, ඒත් ගෝඨාභය දිනන් ඉඩ තියෙනවා කියනකොට තව කෙනෙක් කිව්වා ඔහොම හරියන්නේ නැහැ, ඔහොම කිව්වොත් කවදාවත් අපි යන්නේ නැහැ කිව්වා. මම දැන් සම්පූර්ණයෙන්ම රණ්ඩු උණුසුම් වීගෙන ආවා. මම කහරි දැන් කවුද ලංකාවට යන්නේ ඡන්ද දෙන්න? විකල්පයක් ඉන්න ඕන බව අපි පිළිගන්නවා. විකල්පයට රැල්ලක් නැගෙමින් තියෙනවා. හැබැයි ඒ සමාජ ජාලා සහ කියන්නේ ඔය කියපු මාධ්‍ය වලින් පොඩ්ඩක් එහාට ගියා. රූපවාහිනිය,
ITN එක වගේ
ගුවන් විදුලියෙන් එහාට ගියපු ඒවට ඇක්සස් තියෙන, ඒවට ඇතුල් වෙන්න පුළුවන්, ඒව දැනගන්න පුළුවන් මිනිස්සු අතර තමයි ඔය කියන විකල්ප බලවේග තියෙන්නේ. හැබැයි රටේ බහුතරයට තියෙන්නේ, බහුතරයේගේ ඔළුවට යන්නේ
සුපුරුදු කොලයිනිය විතරයි. ප්‍රධාන මාධ්‍ය රූපවාහිනිය, ITN එක, ඒගොල්ලෝ එක පැත්තක්. එතකොට හිරු තව පැත්තක්, දෙරණ තව පැත්තක්, සිරස තව පැත්තක්. එතකොට ස්වර්ණවාහිනිය මම දැක්ක ගොඩක් වෙලින් ස්වර්ණවාහිනිය තමයි පොඩක් මැදිස්තව ඒගොල්ල කඩිකුණ දෙපැත්තෙන් බැලන්ස් එකේ. මොකද ඔක මැකොත් පෙන්නවා මේ මේ අර මෙහෙම මේ චාට්ස් වලින් පෙන්නවා යා මැකෝ මේ මේ කට්ටිය කොච්චර බයස්ද කතා කරනවද මේව කියලා. මම හිතන්නේ අපි ගොඩක් කතා කරා අපි සින්දුවකට
චර්න කොමසාරිස් මම හිතන්නේ මොකක් හරි පියවරක් ගන්නවා කියන එක නම් පැහැදිලි කරලා තිබ්බා.
ඔව්.
මාධ්‍ය
ඔව්. මම හිතන්නේ මේ කතා කරලා ගොඩක් දේවල් තියෙනවා හරිම ඉන්ට්‍රෙස්ටිං. මේ මේ මාතෘකාව ගැන අපි කතා කරන්නේ. අපි මේ එමුනම් ගීතයකට ගිහිල්ලාමු.
devi rakha varane arune pudaveva sambudu suvane mi manala rasi devi paaneva suvisi varane devi rakha varane arune pudaveva sambudu suvane mi manala rasi devi paaneva deva mau bim sri lanka තින අති නතින් මෙලි හදවතින් බැඳීවා දෙව් බඹුන් ලෙසින අගහිගෙන් මිදි දෙකයි සුරු පුදාවේවා සූවිසි වරමින් දෙවි රැක වරමින් අරුණ උදාවේවා සම්බුදු සුවනින් මිහි මනල වැසි devi paaneva dineva mau bim sri lanka මෙත් හැඟුම් පිරි නවලොවක් උදාවේවා උපනුපන් භවේ හදවතින් බැනි එළබිමේ ජනිත වේවා සූවිසි වරමින් දෙවි රැක වරමින් අරුණ උදාවේවා සම්බුදු සුවනින් මෙහි මනල රැසි devi paaneva dineva mau bim sri lanka dineva mau bim sri lanka
සිනේවා මෞබිම ශ්‍රී ලංකා මේක තමයි අපේ පරම පවිත්‍ර චේතනාව අපේ ලංකඩ අපේ රට කවදා කලක් යන්නේ කියලා මේ මම ඔය එක එක වැඩසටහන් බල බල ඉඳ මන්දිර ඔයගොල්ලෝ ඔය දෙන්න බලන ඇති එක විදියට වැඩසටහන් මේ මම ඇත්තටම මම අප්‍රියම කරන වැඩසටහන් මේ ඔය තව කවුද මේ ගෝඨාභය කතා කරන ඒවයි සජිත් කතා කරන ඒවයි ඔය තව අනිත් අපේක්ෂකයන් කතා කරන දැකලා නැහැ ඔය අනුර කුමාරගේ මම බලනවා දිසානායකගේ ඒවයි රොහන් පල්ලෙවත්තගේ ඒකෙන් මගේ හිත බැඳගත්ත එකම මේ පුජ්‍යලයා තමයි රොහන් පල්ලෙවත්ත ඒ කියන්නේ මොකක් හරි විෂන් එකක් තියෙන මිනිස්සෙක් රොහන් පල්ලෙවත්ත දන්නවද ලංකාවේ වැඩියෙන්ම බදු ගෙවන මිනිස්සය කියලා අද ලංකාවේ ඉන්න පුරවැසියන්ගෙන් ඒක ඔප්පු කරලා තියෙනවා විගණ කාර්යපති මේ දෙපාර්තමේන්තුව ඉන්න පුරවැසියන්ගෙන් වැඩියෙන්ම බදු ගෙවන එකම මිනිස්සය ඉස්සර නම්බර් 1 ඉන්නේ එයා තමයි ඔව් රොහන් පල්ලෙවත්ත තමයි ලෝකෙට අපි දැන් මේ වාහන වල යන එයා බෑග්ස් තියෙන්නේ එයා බෑග් එකේ සෙන්සර් එක ඩෙවලොප් කරලා මුළු ලෝකෙම බෙදන්නේ මේ මේක මේ කරන්නේ මේ මේ රොහන් පල්ලෙවත්ත. ඉතින් එයා කියන එයාට තියෙන රටවල් වල තියෙන පිළිගැනීම මේ මෙතකයි කියලා කියන්න බෑ කියලා. ඒ කියන්නේ මිනිස්සු ඕනතරම් ජපානෙෙම ඉන්නවලු මේ කට්ටිය මෙහෙම ඉන්වෙස්ට් කරන්න එන්න බලාගෙන ලංකාවට. ඉතින් ඒ වගේ සෑහෙන්න ඒ කියන්නේ එයාට තියෙන හොඳ විෂන් එකක්. මොකද එයා අතන්ට ඇවිල්ලා තියෙන්නේ දේශපාලනය හම්බ කරගන්න නෙවෙයි. එයා හම්බෙලා එයාට එයා හොඳ තැනක ඉන්න මිනිස්සෙක්. එයානේ මේ විශ්‍රාම ගිහිල්ලා එයාට තියෙන කම්පැනිස් වලින් එයා විශ්‍රාම ගිහිල්ලා එයාට නිදාස ඉන්න පුළුවන් එක. එයා ඒ ආත්මාර්ථකාමීත්වයෙන් මිදිලා ඉලට ඇවිල්ලා තියෙන්නේ. එයාගේ කතාවල හැමදෙසම කියනවා. මම කියන්නේ ඒකයි මම මේ මගේ ප්‍රෝග්‍රෑම් එක අහන ඔබටත් කියන්නේ. බුද්ධියේ මුල් තැන දීලා කටයුතු කරන අවස්ථාව මේක. මේ දර්ශන හඳුන්ගුණත් එක්ක හොඳ ඉන්ටර්වියු එකක් තිබ්බා මේ රොහන් පල්ලෙවත්තගේ. අපි ඒක දැන් පොඩ්ඩක් අහමු. මේ මම හිතන්නේ මේකෙන් ඔබට දැනගන්න පුළුවන් ඔහු කවුද කියලා වෙලලා. අපි නැයකට සවන් දෙමු.
ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන ස්වාධීන අපේක්ෂකයින් කිහිප දෙනෙක්ම සිතාගෙන සිටිනවා ඔවුන් එම ජනපතිවරණ සටනෙන් නියත වශයෙන්ම ජයග්‍රහණය ලබනවා කියලා දැඩි විශ්වාසයකින් පසු වෙනවා. එසේ බ්ලොග් අපි මේ සම්මුඛ වන්නේ එවැනි තව අපේක්ෂකයෙකු සමගයි ඒ රොහන් පල්ලෙවත්. ඔබ ජනාධිපතිවරණ සටන ආරම්භ කරන්නේ සමාජ මාධ්‍ය ජාලවල ලොකු සද්දයක් දාගෙන රටේ ණය පියවනවා කියලා විදේශ ණය දෙන්න කාසි වලට වැඩ බෑ. පළමුව වැඩ දෙවනු ඡන්දෙ පිළිතුරක් දෙන්න.
ඇත්තට මම ඒකේ කිව්ව දේ තමයි නැති ණය ප්‍රතිවිපගත කරන්නේ පිළිබඳව. පොදු මේ රටේ කිසිම කෙනෙකුට පුද්ගලිකව ධනයක් නැහැ. තමන්ගේ ධනයෙන් ඒ ණය මුදල පියවන්න. මම ඒ ප්‍රකාශ කරන අවස්ථාවේ ලංකාවේ එක්ස්ටර්නල් ඩෙට් එක විදේශ වලින් ගත්ත ණය ඇමරිකන් ඩොලර් බිලියන 46.2ක් තිබුණා. ඒව සමහර ඒවාට පොඩි අපි 7ක් විතර ගෙවන තත්ත්වයක් ඇතිදේ. මම කිව්වා අඩුවෙන් ගන්න පුළුවන් මූලාශ්‍ර වලින් අරගෙන මේ ණය ප්‍රතිවිපගත කරන්න කියන කතාව තමයි මම කිව්වේ. නමුත් ඒ පුවත මම හිතන්නේ ඒ දාපු පුවත්පතේ ණය ප්‍රතිවිපගත කරන්න පුද්ගලයෙක් කෙනවා කිව්වා නම් මම හිතන්නේ පුවත්පතේ කියන්නේ නැහැ. ඒක නිසා තමයි එක දවසින් ණය ගෙවන කතාවක් වුණ එක මේ වැක්කියා කියන කතර කතු වැක්කියා කියන දාතන දැම්මේ.
හරි දැන් ඔබ ජනාධිපති විය යුතුමද මේ ණය ගැනීම සඳහා? ඊට ආසන්න වෙන දූරයක් වෙන තනතුරක් නැද්ද ඔබට?
මම හිතන්නේ ජනාධිපති ධූරය ලැබුණොත් ඒක වඩාත් පහසු බුදු රාජ්‍ය නායකයෙක් හිටියට ඔවුන් සමග දැන් උදාහරණයක් විදිහට මැලේසියාවේ මහතිර මොහොමඩ් මහත්මයා පත්තුනාට පස්සේ ළඟදි චීනට ගිහිල්ලා ඉගෙන කතා කරා. ඒකට ගිය මුදල්ම තිබෙන්නේ ඉස්සයි රාජ්‍ය නායකයා කියන තනතුරේ ලොකු බරක් තියෙනවා මේ දේවල් නැවත ප්‍රතිවිවගත කරන්න ඒ රටවල් එක්ක කතා කරන්න. මොකද මම දන්නවා මේ ණය ගත්තම ගොඩක් අය හිතලා මම නොදැනුවත් මේ කතාව කියන්නේ කියලා. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳව සම්මුතියට ගැස්සම් කරලා තියෙනවා. ඒක නිසා ජාත්‍යන්තර ගිවිසුමක් ආණ්ඩුව වෙනස් වුණා කියලා ජනාධිපති වෙනස් වුණා කියලා ඒකට කරන්න බෑ. නමුත් මම හිතන්නේ පෞරුෂත්වයක් තියෙන නායකයෙකුට පුළුවන් වෙනවා ඒ රටවල් වලට ගිහිල්ලා අපේ රටේ ඉන්න මේ තත්ත්වය ගැන කියලා ඒව රීනිගෝෂියේට් කරන්න නැවත කතා කරගන්න අපිට පුළුවන් වෙනවා කියලා මම හිතනවා.
අතුරු ප්‍රශ්නයක්. යම්කිසි ලෙසකින් ඔබ ජනාධිපති ධූරේ නොගෙන අනාගත ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා හැටියටපත් වුණොත් ඔබට බැරිද මේ ණය ප්‍රශ්න විසඳන්න? එimhe හැකියාවක් නැද්ද?
මම හිතන්නේ මේ සම්පූර්ණ සමස්ත ක්‍රමයම අතට ගන්නේ නැතුව මුදල් කියලා පැත්ත එක පැත්තක් පමණයි. ඒ නිසා ඒ පැත්ත විතරක් බාරගෙන ඒ ජනාධිපතිවරයා සහයෝගයෙන් කතා කටයුතු කරත් පුළුවන් වෙයි. මොකද එහෙම නැවුනොත් මමත් ෆේල් මුදල් නැති කෙනෙක් කියලා තමයි දැක්වත් වෙන්නේ. ඒ කියන්නේ ඔබ ඉල්ලන්නේ
ජනාධිපතිකම.
අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්.
හොඳයි. ඔබ ජනාධිපති වුණොත් කවුද ඔබේ අගමැති?
අගමැති ධූරයට දැනට අපි ඒක ප්‍රකාශයපත් කරන්නේ නැහැ. ඒක ස්ට්‍රැටජික් ඩිසිෂන් එකක් හින්දා. අපි සම්බන්ධයෙන් ඉදිරි දැනු දෙන්න.
ඒ කියන්නේ ඔබගේ සගවරු න්‍යාය පත්‍රයද
තියෙන්නේ? මේ මම අපි අනාගතයේ අපි කැබිනට් මණ්ඩලයේ පහළ කොට සීමා කරනවා කියලා තියෙනවා. ඉතින් මේ අය කවුද කියලා අපි මැතිවරණයකට කලින් මොකද ඒක ප්‍රීමච් වේලියට දැම්මොත් එයාට පහර දෙන්න පටන් ගන්නවා සමාජ ජාලාවලින්. ඒක නිසා මේ ජනතාව ඉදිරියේ බොහොම සුපිරිසුදු ඒ ක්ෂේත්‍රවල දක්ෂතා තියෙන පිරිසක් ඉදිරිපත් කරන ඉදිරියට.
ජනාධිපතිවරණ සටනකදී ඔබගේ අග්‍රාමාත්‍යවරයා පිළිබඳව ඔබ කියනත් මැලි වෙනවා නම් ඇයි ජනතාව බොහොම විශ්වාස කරන්නේ?
ඒක ජනතාවට මොකද කියව යුතු වෙලාවක් එනවා. ඒ වෙලාව වෙනකන් තමයි ඉන්නේ.
ජනතාවට අවශ්‍යයි දැන් දැනගන්න.
මම දර්ශන මම හිතන්නේ ඒක මම මේ වෙලාවට මම ප්‍රකාශ කරන්න. මොකද ඒක ස්ට්‍රැටජික් ඩිසිෂන් එකක් පක්ෂයක් හැටියට අපි ඒක වෙලාවට ප්‍රකාශ
කරා. ඒ පිළිබඳව එන ජනතාව තීන්දුව කරා. හොඳයි. පල්ලවන්ත ගමනාලාගේ මෛත්‍රීපාල සිරිසේන යාපාන වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔබ සහයතුමාත් අතර සම්බන්ධය කුමක්ද?
මගේ සීයා සහ දැන් ඉන්න ජනාධිපතිවරයාගේ පියා අයියයි මල්ලී. ඒ සම්බන්ධය ගොඩනගෙන මෙන්න මේ ආකාරයට. මගේ සීයා දීර්සනනක මහත්මයාගේ මිත්‍රයෙක්. ඔහු ඒ වගේම ඒ කාලේ කොන්සර්ට් කරුවෙක්. මගේ සීයා ඔහු කරේ කැලෑ බබණේක. ඔබ බඩල්ගමු යනකොට බඩල්ගමු මූකලාන ඒ වගේම මැස්සිරිපුර තිර මූකලාන මේවා බැව්වේ මගේ සීයා. එතකොට මගේ සීයට තමයි දීර්සනන මහත්තයා කියන්නේ පොළොන්නරුව ජනවාසයක් කරන්න කියන. මොකද ඒ කාලේ මිනිස්සු පදිංචිලා හිටියේ නැහැ ඒ දවස්වල. මොකද ගල් විහාරය හැම තිබුණට ඒ වගේ මතර වැල් ගිහිල්ලා තුන් තත්ත්වයක් ඇටතේ. එතකොට මගේ සීයා තමයි මේ එක්සර්විස් මන්ස් කොලනි කියන සංකල්පය ගේන්නේ. එතකොට එක්සර්විස් මන්ස් කොලනි එක යටතේ එයා ඒ කාලේ අය ප්‍රදර්ශනය වැඩ කරේ. ඒක නිසා ඔහු ඉස්සල්ලම කියලා පදිංචි කරන්නේ තමන්ගේ සහෝදරයා. ඒ තමයි දැන් ඉන්න ජනාධිපතිවරයාගේ පියා. ඒක තමයි සම්බන්ධය. ඒ
කියන්නේ ඔබ දෙපාර්තමේන්තුව තිබුණ ඥාති සම්බන්ධ.
ඥාති සම්බන්ධයක් තියෙනවා.
DNA ගැලපෙනවා.
ඉතින් පොඩි ගැටලුවක් තියෙනවා. මොකද වර්තමානයේ එතුමාගේ හැසිරීමත් එක්ක සහ එතුමා ඒ කරන මොකද ඇත්තටම කිව්වොත් මේ වෙලාවේ ඔක්තෝබර් මාස 26 වෙනිදා පස්සේ එතුමාගේ ගත්ත තීන්දුව තීරණත් එක්ක ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරාට පස්සේ එතුමා කරේ නීති විරෝධී වැඩක්
කියලා. දැන් තමයි මේ ඔබතුමා සහ වර්තමාන ජනාධිපතිවරයා අතර DNA සම්බන්ධයක් තියෙනවා.
ඇත්තටම කිව්වොත් එතුමා දැන් මේ කරන කටයුතුත් එක්ක මම කනගාටු වෙනවා. මොකද මට choice එකක් නැහැ.
අවසන් ජනාධිපතිවරණයේ 2015 පවත්වනට යෙදුණු ඔබ මෛත්‍රීපාල සිරිසේන වර්තමාන ජනාධිපතිවරයා වෙනුවෙන් යම් කාර්යභාරයක් කළානේ.
මම ඇක්ටිව්ලි කිසිම කාර්යභාරයක් කළේ නැහැ. නමුත් තමන්ගේ මම්බුඩිහ තමානීම කියන අවශ්‍යයි. තමන්ගේ පවුලේ කෙනෙක් ඉපතනතුරට යනවා කියන එක පිළිබඳව ලොකු සතුටක් උද්දාමයක් තිබුණා.
හොඳයි, ඊළඟ ප්‍රශ්නේ. ගම්පහ ඔරුතොට ප්‍රදේශයේ බැසිල් රාජපක්ෂ කාර්යාලයක් තිබෙනවා.
ඔව්, ඒක තියෙන හරියටම දැන් මේ මගේ ගේ ඉස්සරහ තියෙනවා.
ඒක කාගේ?
ඒක දැනට බැසිල් රාජපක්ෂ මහත්මයා තමයි ඒක ඉදි කරේ. ඒ ඉඩම මගේ ඉඩම.
ඔබේ ඉඩම ඔහුට දුන්නේ මොන පදනම මතද? බදු පදනම මතද? හිතවත්කමටද? මොකක්ද ඒ ගම්?
ඒකට මිලක් නියම කරලා ඒක දුන්නේ.
ඔව්. ඔබ සහ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා අතර තියෙන සම්බන්ධය කෙටියෙන් කියන්න.
බැසිල් රාජපක්ෂ මහත්මයා ගම්පහට එනකොට ඔහුට ඉන්න තැනක් හොයන්න කියලා ඇත්තට මමත් මොකද ගම්පහ කියන්නේ දශ ගණනාවක් තිස්සේ ජනාධිපති වරියකුත් ඉඳලා සංවර්ධනය නොවුණු විශේෂ යටිතල පහසුකම්වත් නැති එවැනි තත්ත්වයක් යටතේ ඔය ගම්පහ තියෙන සංවර්ධන කමිටුවල අපදිස විරුද්ධයක් තමයි අපි වැඩක් කරන්න පුළුවන් මනුස්සයෙක් පිට ගේමු කියන එක. ඒ තුලින් තමයි ඔය බැසිල් රාජපක්ෂ මහත්තයා ගේන්න ඕනේ කියලා මතය තිබුණේ. එතකොට මම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පුතුද යෝෂිත රාජපක්ෂ මගේ හිතවත්කමක් තියෙනවා මෙලග්ගි ක්‍රීඩාව නිසා. ඒ හරහා මම ඔක නිතරම ඔහුට කියනවා. කිව්වට පස්සේ තමයි බැසිල් රාජපක්ෂ
කවුද ඔබ ඔහු කියලා කිව්වේ
කාට යෝෂිත රාජපක්ෂ. එතකොට දවසක් මම හිතන්නේ මේක මෙච්චර මේ බරපතල විදිහට ජනාධිපතිවරයාට කියලා ඒකේට ලොකු මේ බරක් එයි කියලා. නමුත් මට කතා කරලා කියනවා බැසිල් අපිට මහත්වය දෙන්න නම් ගම්පහට ඉන්න තැනක් හොයන්න කියලා. ඒ කිව්වට පස්සේ මම ගම්පහ ගිහිල්ලා දැන් කීපයක් බලනවා. එතකොට ඒ එතුමාගේ බිරිඳ පුෂ්පත් එක්ක මෙහෙට එනවා. ඇවිල්ලා කියනවා මෙතෙන් දැවිලා ගෙවල් කීපයක් උදේවරු බලනවා. පස්සේ දවල් කෑමට අහපු මගේ නිවසට පැනලා කියනවා මෙතන තමයි හොඳම තැන කියලා. මෙතන මගේ පරමාර්ථය වෙන්නේ අවුරුදු ගානක් මේ සංවර්ධනය වුණ නැති ගම්පහට ඒ සංවර්ධනය ඇති කරගන්න. මම කියන්නේ මේ හිටපු මන්ත්‍රීවරු හොඳ නැහැ කියලා. නමුත් අපි දන්නවා ලංකාවේ මුදල් වෙන වෙන ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ අපි පෙරතු ලේඛනයකට එනවනේ මේ ප්‍රොජෙක්ට්ස් ටික. එතකොට මේ ඒ ලේඛනවල හිටියොත් එහෙම බාණ්ඩාගාරෙන් ඒවට මුදල් මේ වෙන් වෙන්න අවුරුදු ගානක් දශක ගණනාවක් යනවා. ඒක නිසා මට අපිට ඕනේ වුණේ ඉක්මනින් මේ දේ කරන්න පුළුවන් කෙනෙක් ගම්පහට ගියම. ඒක නිසා ඒ වගේ සුපිරිසිදු පරමාර්ථකින් තමයි එතුමාට ආරාධනා
කරන්නේ. ඒ පරමාර්ථය බාධා කිරීමක් කරනවා. සුපිරිසිදු පරමාර්ථකින් ඔබ එතුමාට ආරාධනා කරනවා. ඒ ඔබේ පරමාර්ථය තුනක්.
සෑහෙන දුරට මම හිතන්නේ ගම්පහට ගිහිල්ලා බැලුවොත් ඒ අවුරුදු ගානක් තිස්සේ උනේ නැති අධිසල් පහසුකම් ඒ දේවල් ඒ සංවර්ධන කටයුතු සිද්ධ වුණා කියලා.
පසුව බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාව නූතන සමාජයේ හඳුන්වන්නේ 10%
මම හිතන්නේ මම හරි තියෙනවා
ඔබ ඒක පිළිගන්නවා
මම පිළිගන්නේ නැහැ මොකද හේතුව ඒක අපි අධිකරණයට බාර දෙන්නට අවශ්‍යයි අධිකරණකින් ඔප්පු වන අවස්ථාවක ඔබ ඒක පිළිගන්නේ නැහැ
සාමාන්‍ය ජන සමාජයේ කතාවක් තියෙනවා බැසිල් කියන්නේ දූෂිතයෙක් කියලා ඔබ ඒක පිළිගන්නවා
මම හිතන්නේ අපේ ලංකාවේ තියෙන ලොකෝ ප්‍රශ්නයක් තමයි අපි මේ විද්‍යානුකූල සාක්ෂි මත නෙමෙයි ගොඩක් දේවල් අපි තර්ක කරන්නේ මම කියන්නේ empirical evidence මත අපි සමාජයෙන් දෙන්න ගිරියන්න අවශ්‍යයි මාධ්‍යත් එක්ක ගිරියන්නට අවශ්‍යයි මොකද අපි ඔබේ කවුරුහරි කිව්වොත් ඒක කියනවා උදාහරණයක් විදිහට මේ ළඟදී මනරක ධම්මික ප්‍රමාත්මයාගේ ඡායාරූපයක් එක මම ඔහුගේ මුදල් ලැබෙති කියලා දාලා තියෙනවා ඉත සමහර අය කියනවා මෙන්න බලන්න රොහාන් දැන් මේ ධම්මිකත් එක්ක ඉන්නේ කියලා
නෑ එතකොට ඒක නෙමෙයි ප්‍රශ්නේ
මම කියන්නේ
නෑ මේ සමාජ මාධ්‍ය ජාලවල ධම්මික පෙරේරාගේ ඡායාරූපයේ සමග ඔබේ ඡායාරූපයේ පළවීම සහ ඒ සම්බන්ධයෙන් සෝෂල් මීඩියා ගිතු කතාවක් සමාජයේ ජන සමාජයේ මතයක් නිර්මාණය වෙලා තිබෙනවා ඒක තමයි තදට බැසිල් ෆොරෙක් කියලා ඔබ බැසිල්
රහම එම මතය නිර්මාණය වෙන්නේ නැවතත් මම කියනවා දැනට තියෙන සමාජයේ මත නිර්මාණය වෙන්නේ විද්‍යානුකූල සාක්ෂි මත නෙමෙයි ඒක නිසා මම කියන්නේ විද්‍යානුකූල සාක්ෂි මත මේවා වෙනවනම් තමයි වඩාත් නිවැරදි ඒක නිසා අපි අපිට සිද්ධ වෙනවා මේ අවස්ථාවේ ඒක අධිකරණයට බාර කරන්න අධිකරණය කියන්නේ මේ අවුරුදු 5ක් ගත වුණා එතකොට ඌට විරුද්ධව තාම ඌ වැරදි කරු වෙලා නැහැ කිසිම අධිකරණයකින් ඒක නිසා අපි මතයක් කියනවා කියලා කියන්නේ අපි මේ අධිකරණ පද්ධතියත් අභිභවා ගිහිල්ලා අපි කටයුතු කරන්නේ එහෙම කරන්න බෑ වගේ කිව්ව පුද්ගලයෙකුට ඒක නිසා සාමාන්‍ය අය කිව්වට බොහෝ වැරදිකරුවෙක් කියලා ඉවරලා එහෙම කියනවා නම් මට ඒකට නෛතික පදනමක් විද්‍යානුකූල පදනමක් තියෙනවා
ඊළඟ ප්‍රශ්නේ ඔබ කාගේ බලල් අතක්ද ඔබව මෙහෙවන්නේ කවුද
මම මෙහෙවන්නේ මගේ අද සාක්ෂි
කිසියෙකු ඔබ නියෝජනය කරන්නේ නැහැ කියන්නේ ඔබ පිටුපස අදිසි හස්තයක් නොමැත ඒකද කියන්නේ
පැහැදිලි මොකද මම වගේ කෙනෙක් මොකද හේතුව මට බොහොම පහසුවෙන් පුළුවන් සාර්ථක විවසායකයෙක් හැටියට විශ්‍රාම ගන්න. එහෙම පුළුවන්කම තියද්දි ඇයි මම මේ දේශපාලන මඩගෝරුවට ඇවිල්ලා කාගවත් හස්තයක් මට මිලමුදල් ප්‍රශ්න තිබුණා නම් වෙන මොකක් හරි එකකින් මට වාසියක් ගන්න තිබුණා නම් මාව එහෙම මොටිවේටඩ් තිබුණා මම ගොඩාක් පල්ලේ මට මේ හිටියා නම් නමුත් මේ තරම් ජීවිතේ ගොඩනගාගත්තට පස්සේ කාගවත් බලන හස්තයක් කරුවට කිසිම අවස්ථාවක්
නැහැ. හොඳයි. ඔබ වර්තමාන මේ ක්‍රිටිකල් සිටුේෂන් එකක් තියෙනවා විශේෂයෙන්ම පාස්කු 25 වෙනිදා දින ප්‍රහාරය වගේ මේක පෙර යම් අපි අතීතයට යන්නේ වර්තමාන මේ සමාජ දේහය තුළ ඒ වගේ අවස්ථාවන් වලදී ඔබගේ භූමිකාව අප දුකුවේ නැහැ ඒක අපේ අනුපාඩුවක්ද නැත්නම් ඔබට භූමිකාවක් තිබුණේ නැද්ද කෙටි පිළිතුරක්
මට අනිවාර්ය භූමිකාවක් තිබුණා මම කියන්නේ දැන් මට ඒ වෙලාව පොඩි දැනියක් දෙන්න මට කියන්න අවශ්‍යයි මම ඔය 21 වෙනිදා සිද්ධ වෙනකොට මම 20 වෙනිදා ජපානයේ හිටියේ 20 වෙනිදා මම ගියේ ලංකාවේ ඉතින් මේක නම් මුලවත් ගොඩක් අය මට කිව්වා දැන් ඔබගේ මේ පේන්නේ නැහැ ඔබ ඇවිල්ලා මොකද ප්‍රකාශයක් කරන්න කියලා ඉතින් මම ඇහුවා මම ජපානයේ හිටපෙන්න මට පොඩ්ඩක් මට වෙලාවක් මටම කියලා වෙලාවක් තිබුණා මම මගෙන් ඇහුවා දෙය තමයි ඇයි මම ප්‍රකාශ කරන්නේ මම ප්‍රකාශ කරන්නේ මම එහෙම කරේ නැත්තම් මගේ ඉමේජ් එකට හොඳ නැහැ මම මොකද ජනාධිපතිවරුන්ට ඉල්ලනවා කියලා තියෙනවා මගේ නොකරන එක හොඳ නැහැ කියලා අනිත් එක තමයි අනිත් හැමෝම ප්‍රකාශ කරනවා එතකොට මගේ ඇබ්සන්ස් එක පෙනී යතන මම නැහැ කියලා ඒක නිසා තමයි ප්‍රකාශ කරන්නේ අවසාන විග්‍රහයේදී මම ඇයි මේ ප්‍රකාශ කරන්නේ මම ප්‍රකාශ කරන්නේ මම හින්දා නෑ මේ රටේ ඒ බී මිනිස්සු ගැන එම්පතිකින්වත් රටකට හිතලවත් නෙමෙයි ඉතින් ඒ ක්‍රමයේ තමයි අපි මේ ඔපෝස් කරන්නේ අපි විරුද්ධ වෙන්නේ ඒ ක්‍රමයට තමයි. ඒක තියෙන්නේ මේ දැන් තියෙන දූෂිත ක්‍රමයේ. ඉතින් මමත් ගිහිලා ඒ දේම කරනවා.
ඒ කියන්නේ සමාජයක් වශයෙන් කම්පැනිට පත් වූ මොහොතක සිංහල බෞද්ධ කතෝලික මුසල්මානුවන් මේ සියලුම දෙනා රටක් හැටියට කම්පිත වෙච්ච මොහොතක ඔබට ඒ විදිහට යම් මැදිහත් වීමක් වචනෙන් හරි කරන්නට බැරි
වුණා. මැදිහත් වීමක් අනිවාර්යෙන් කරන්න ඕනේ හේතුව මගේ බිරිඳ ඇතුළු කණ්ඩායම ගිහිල්ලා ඒ කටුවපිටිය පලෙන්චල හිටිය දවසට මිගබුරු වලට අවශ්‍ය බේත්හෙත් අඩුයි පාඩුයි කිව්වා මේ හැම දෙයක්ම සපයලා දුන්නා මොකද කියන වෙන යුටු චැලෙන්ජ් ඩෝන්ට් ටේක් යුවර් කැමරා කියලා ඒක නිසා අපි ඔපෝස් කරන මේ ක්‍රමයමයි දර්ශන ඒක නිසා ඒක ලේසි නෑ මොකද නායකත්වය කියන්නේ හැම එකටම ප්‍රතිචාර දක්වන එක නෙමෙයි සමහර ප්‍රතිචාර නොදක්වා ඉන්න ලොකු ධෛර්යයක් අවශ්‍යයි මම මේ වෙලාවේ තීරණය කරේ මේ මිනිස්සු ගලේ මතින් මිනිස්සුගේ දේශ මේ දුක මතින් ගලේ මතින් දේශපාලනය කරන්නේ නැහැ කියලා දැක තීරණය මම හිතේ ඒ තරක් නෙමෙයි දර්ශන මම තවදුරටත් කියන්න අවශ්‍යයි මේ වෙලාවේ මම ජපානයේ මගෙන් ඇහුවා ඒකටි දැක්ක මේ මම හොඳටම වෙනද පුද්ගලයා නෙමෙයි කියලා. මොකද මේකෙන් මම ලොකු කැළඹීමක් ඇති වුණා. මොකද හේතුව ඒ අන්තිම අහිංසක මිනිස්සු ටිකක් මේ උදේ වරුවේ පල්ලියට යන්නේ මිනිස්සු කවවත් මරන්න හිතාගෙන නෙමෙයි. ඒ මිනිස්සුගේ ජීවිත තමයි නැති වුණේ. එතකොට මගෙන් ඇහුවා මම කිව්වා මට එක දෙයක් උදව්වක් කරන්න. මට මේ මගේ ඉමෝෂන්ස් ගැලියෙන්න දාන්න මට ෆෝරම් එකක් දෙන්න කියලා. එතකොට මුළු ජපානෙම නෙමෙයි නගෝයා වල මම හිටියේ. නගෝයා වල ඉන්න ඒ පිරිසක් ඒ වෙනද සංගම පිරිස මට ලෑස්ති කරලා දුන්නා කතා කරලා. උන් කිව්වා අපි එන්නේ 30ක් විතර තමයි මේවට එන්නේ කියලා. නමුත් උන් ඊමේල් එක යවුවේ an evening with the future president of Sri Lanka. එතකොට දෙසිය ගණක් එකට ආවා. මම ඒ කරපු කතාව නිසා අන්තිමට 30 දෙනෙක් නිකම් මිනිස්සු නෙමෙයි. కంపెనీ ప్రెసిడెన్స్ తీసుకెళ్ళకి మీరు అక్కడ ఎన్ని పురందున ఇక్కడికి కన్ఫర్మ్ ఐటర్కి దమ్మట వెళతీనో ఇక్కడికి లంక ఒకటినో ఎన్ని ఆలోచనకి నమస్తాబరం మమహితన్ని మగ భూమి కావ మమ నిశ్శబ్ద మాధ్యమిక ఐక్యతనాట బటకరణ కూడా భూమి కమ్మ కర
ඔබ ජනාධිපති වුණොත් අගමැති කවුද කියලා ඒක උපකල්පනය. ඔබ අනාගත යම්චි දවසක ඇයි මේ පරදින ජනාධිපතිවරණයක ඔබ තරම් කරන්නේ?
මේක පරදින ජනාධිපතිවරණයක් නෙවෙයි අනිවාර්යයෙන්ම දිනන ජනාධිපතිවරණයක් මොකද හේතුව? හැම කිසිම ජනාධිපතිවරණයක් කෙනෙකුට එක තියෙන තරංකාරය දෙන්නෙක් අතර. තුන්වෙනියා කොච්චර ප්‍රසිද්ධ වුණත් අවසානයේදී මේක පෝලරයිස් වෙනවා දෙන්නෙක් අතරට. අවුරුදු 70ක් තිස්සේ මේක පෝලරයිස් වුණේ ග්‍රීන් ඇන්ඩ් බ්ලූ වල සාමීල් අතර. මෙවර ප්‍රථම වතාවට විශේෂයෙන් ඔබ වැනි ආයකරණ කර්තව්‍ය නිසා මේකට ලොකු උදව්වක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක පොලරයිස් වෙනවා. මේල් එක මිනිහෙක් කත්තේපා මේ දූෂිතකමේ මේ පක්ෂවල ප්‍රධාන පක්ෂවල එක්කෙනෙක් කත්තේපා අලුත් පිරිසක් ඕන කියන අය නියෝජනය කර දෙන්නෙක් අතර තරගයක් බඩපත් වෙනවා. ඒ තරගයේදී මම සූදානම් විකල්පයේ සියලුම කණ්ඩායම් වලින් මේක මම වෙන්න පුළුවන් වෙනත් පුද්ගලෙක් වෙන්න පුළුවන්.
ඒක තමයි කතාවේ ඔබ සම්බන්ධයෙන් ඔබගේ මේ අහන්නේ. එතකොට ඔබ කියන ඔබගේ ජයග්‍රහණය පිළිබඳ ඔබ විශ්වාසයෙන්
පසුවේ
සාමාන්‍ය නාකි දේශපාලන සන්දර්භය තුළ පසුගිය දශක ගණනාවක් ඇතුළත අපි දකිනවා එක් එක් දේශපාලන පක්ෂවල හරි හෝ නැරද හොඳ හෝ නරක එකඟ හෝ එකඟ නැති සාමාන්‍ය තියෙන බ්ලොක් වෝට් එක එක් එක් ජාතික පක්ෂෙත් එහෙමයි කැපුවත් වල SLS කැපුවත් වල මහින්ද කියන දේශපාලන පක්ෂය අපි කියවිලි ඉන්නේ. එතකොට ඒ අතෙන් ගත්තහම ඡන්ද එයයිට ආවේනික බ්ලොක් වෝට් එකක් තියෙනවා. කැපුවත් වල කැපුවත් දී කැපුවත් රතු අපි කැපුවත් පල්ලේ වත් එහෙම කියන කෙනෙක් ඉන්නවා.
දැනට මම හිතන්නේ අපිට ලක්ෂ 10කට වැඩි එහෙම පිරිසක් අපි හදාගෙන තියෙන මොලංකා පුරාම. මොකද මේ ක්‍රියාකාරකම අවුරුදු 3ක් තිස්සේ අපි කරගෙන යනවා. ඒකින්ද අපිට අවශ්‍ය වෙන අනිත් එක තමයි අර විදිහට පෝලරයිස් වුණාම අපි හිතමු ඉලෙක්ෂන් කියන්නේ මේ නොමිනේෂන්ස් කෝල් කරපු දවසට කලින් ලංකාවේ වැඩි පිරිසක් මාව නොදැනගෙන හිටියත් ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව අනිත් පැත්තේ තර කරන්න කවුද කෙනෙක් මිනිස්සු මහගන්නවා. එතකොට අපිට වැදගත් වෙනවා අපි හදපු ලක්ෂ 10. මොකද මිනිස්සු ඊට පස්සේ බොරු ප්‍රචාර කරන්න පටන් ගන්නවා අපිට මඩ ගන්න පටන් ගන්නවා. හැබැයි අර ලක්ෂ 10 වැඩ කරනවා සෝෂල් කැටලිස් කෙනෙක් හැටියට. පුදේ කට්ටි කියන නෑ මිනිස්සු අපිට හම් වෙලා තියෙනවා. අපි කතා කරලා තියෙනවා, ගෙදර ගිහිල්ලා තියෙනවා, අපි දැකලා තියෙනවා. ඒ සැලසුම් මත තමයි දැනට අපි යන්නේ.
හොඳයි. ඒහා බැලු ඊළඟ ප්‍රශ්නේ මධ්‍යස්ථ මතය සහ විකල්ප මතධාරීන් අප දකිනවා සමාජ මාධ්‍ය ජාල තුල. ඔබ එක් ජනාධිපති අපේක්ෂකෙක්, අනාගත ජනාධිපති වන සමගින් එවැනි විකල්ප අදහස් දරන තව පිරිසක් මේ කාර්යභාරයක දියනවා අනාගත ජනාධිපති වෙනුවෙන්. ඔබ ඔවුන් සමග මෙතෙක් මේ මොහොත වන විට යම් සාකච්ඡාවක් පොදුවේ පවත්වා තිබේ.
පත්‍ර තියෙනවා, සාකච්ඡා ගණනාවක් පත්‍ර තියෙනවා. මේ ජූනි මාස 15 සඳහා තවත් සාකච්ඡාවක් තියෙනවා.
ඔවුන් අතර ඔබේ ස්ථාවරයේ ඔවුන් සම්බන්ධයෙන් ඔබේ ස්ථාවරයේ කුමක්ද? අනිත් අපේක්ෂකෙක්
මම හිතන්නේ අනිත් මම කියන්නට අවශ්‍යයි. ප්‍රථමයෙන්ම මෙම දැනට තියෙන ප්‍රශ්නේ මේ රටේ ගිහිල්ලා තියෙන තැන දැකලා අවුරුදු 3කට ආසන්න කාලයකට තමයි මම එළියට එන්න මේ ක්‍රමයට මම අභියෝග කරනවා කියන්නේ. ඒක දායකත්වයක් කියන්නේ හිට තියෙන අනුතුර අද දකින්න නෙමෙයි කලින් දකින්න. ඊට පස්සේ දැන් තියෙන අවකාශය දැකලා තවස් නායකින් පිරිසක් එළියට ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපි සතුටු වෙන්න ඕනේ උන්ට ධෛර්යමත් කරන්න ඕනේ මේ එළියට ඇවිල්ලා මේ සටන් කරන ඉදිරිපත් වීම සම්බන්ධයෙන්. ඒක නිසා ඒ අය කියන්නේ මට තියෙන ප්‍රසාදයක්.
ඔබ නියෝජනය කරන විකල්ප මතය විකල්ප මතධාරීන් තවත් පිරිසක් අනාගත ජනාධිපතිවරණයට තරඟ වැදීමට නියමිත බව තමයි ප්‍රකාශයට පත් වෙමින් තිබෙන්නේ. යම්කිසි ආකාරයකින් මේ පිරිස ඔබ වෙනම ඉන්නවා, තවත් අයෙක් තව විකල්ප මතයක් ඉදිරිපත් කරනවා, තව අයෙක් තව ස්වාධීනව චාලි කරනවා. මේ බෙදෙන්නේ, කැඩෙන්නේ, විසිරෙන්නේ විකල්ප මතය.
ඒක නිසා අපිට මම හිතන්නේ ලොකු වගකීමක් තියෙනවා මේ විකල්පය නියෝජනය කරන්න ඉදිරියට ඇවිල්ලා ඉන්න අය. මොකද මේ අවකාශය මම හිතන්නේ ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට මේ අවකාශය ඇති වෙන්නේ. මේ රට වෙනත් හොද පැත්තකට යොමු කරන්න අපිට ලැබෙන ලොකුම අවස්ථාව. ඒක නිසා අපිට බොහොම වගකීමෙන් මේක ආමන්ත්‍රණය කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඊගෝ සෙන්ට්‍රික් තමන්ගේ මමත්වයේ ඉස්සරහට දාගෙන මේක අපිට ආමන්ත්‍රණය කරන්න බෑ. ඒ නිසා කැපිටලිස්ට් කරන්න සිද්ධ වෙයි ඉදිරියේදී මම කියන්නේ විකල්ප එක්ක හො වෙලා එක නායකයෙක්ට ඉදිරියට යයි කියන එක.
එළමෙන අනාගත ජනාධිපතිවරණය පිළිබඳ කතා බහ කිරීමේදී මේ පාස්කු සිද්ධිය මගහැර එය සාකච්ඡා කිරීමට නොහැකි අපහසුයි. යර්ථෙන් ගත්තහම එම සිදුවීම කරන කොටගෙන මේ මොහොත බලන විට රට තුළ සිංහල බෞද්ධ ජාතිකවාදී ලයින් එකක් වැඩ කරනවා වගේ පේනවා. එයා කියනවා මේක සිංහල බෞද්ධ රාජ්‍යයක්, මේක අරහත් දජය යනදි වචන ටික දැන් අපිට ඇහෙනවා පේනවා සෝෂල් මීඩියාවල සහ මාස් මීඩියාවල. බුදුදහම, බෞද්ධ දර්ශනය සහ රාජ්‍ය කොහොමද මේ සම්බන්ධයෙන් මැකියාවෙලි හොඳ ප්‍රකාශයක් තිබෙනවා අතීතයේ. ඔබ කොහොමද ආගම දහම රාජ්‍ය කළමනාකරණය කරන්න කෙටි උත්තරයක්
දෙන්න. මේක සිංහල බෞද්ධ රටක් කියන එක ඒක අපි හැමෝම පිළිගන්නවා. මම කිව්වා විද්‍යාන කුල සාක්ෂි මත තමයි හැමදේක්ම අපි කතා කරන්න ඕනේ කියලා. ඉතින් අවශ්‍ය නම් අපිට ජනමත විද්‍යාවක් තියලා බලන්න පුළුවන් මේක සිංහල බෞද්ධ රටද නැද්ද කියලා. අනිවාර්යයෙන්ම මතය ප්‍රකාශ වෙනවා මේ රට සිංහල බෞද්ධ රටක් කියලා. ඒක නිසා තමයි අපේ ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තිය තියෙන්නේ බෞද්ධ දර්ශනය ආරක්ෂා කර පෝෂණය කිරීම ප්‍රජේ වගකීමක් කියලා. ඒ යටතේ මම හිතන්න පුළුවන් දැන් ඔය කවුරු හරි බය වෙලා ඉන්නවා නම් යම් කිසි වර්ගයක් එකට වර්ගය බෝ කරලා මේ බහුතරය සුසුරයක් වෙයි කියලා. සැලසුම් සහගත ලෙස දැනට ඉන්න බහුතරය සුසුරය කිරීම අදහසින් යම් වර්ගයක් බෝ කරනවා නම් ඒක නවත්තන්න රටේ නායකයන්ට පුළුවන් වෙනවා අර ව්‍යවස්ථාවේ තියෙන 9 වෙනි වගන්තියට.
හොඳයි අපි ඔබගේ අසන විමසන අවසාන ප්‍රශ්නය යම් කිසි ලෙසකින් අපි විශ්වාස කරමු ඔබ 2019 දෙසැම්බර් මාසයේ 8-9 වන විට රටේ ජනාධිපතිවරයා බවට පත් වුණොත් පාර්ලිමේන්තු මැතිවරණය අවමය ගත්තොත් 2020 මාර්තු මාසයේ පැවැත්වීමේ හැකියාව තිබෙනවා. ඒ වන ඒ කාල පරිච්ඡේදය තුළ අතරතුර රට අරාජිකයි. ඔබේ මොකද්ද ඒ වෙනුවෙන් ගත හැකි උඹට තිබෙන පිළියම් මොනවා?
මම හිතන්නේ රට අරාජික වෙනවා කියලා මොකද හේතුව ජනාධිපතිවරණයෙන් පත් වෙන ජනාධිපතිවරයා. ව්‍යවස්ථාදායකී කාලය එහෙම තියෙනවා. ඒ ව්‍යවස්ථාදායකය යාකරින් කටයුතු කළ යුතුයි. නමුත් මාස තුනකින් ඔබ කිව්වා වගේ අවුරුදු 4 පිරෙන වර්තමාන ව්‍යවස්ථාදායකයට ඒක ජනාධිපතිවරයාට බලය තියෙනවා ඒ විසුලුව හරින්නට.
ඔව් ඒ දර්ශන හඳුන් ගොඩත් එක්ක ජූනි මාසේ පැවැත්තු කතාවක් රොහන් පල්ලෙවත්ත ජනාධිපතිවරණයට නොමිනේෂන් බාර දෙන්නත් කලින් මේ වගේ ඉදිරියේදීත් මේ දර්ශන හඳුන් ගොඩත් එක්ක මේ ඔහුගේ මාද සාකච්ඡා මෙහෙවන විදිය හරීම ඒ කියන්නේ හරියටම හිතට කාවා දෙනවා කියන අහන්න ඕන ප්‍රශ්න කෙලින්ම අහන්න ඕන තැනින් අහනවා. මේ ඉදිරියේදී අනිත් අපේක්ෂකයනොත් ගොඩබේ රාජපක්ෂ, ප්‍රේමදාස, අනුකුමාර සන්නායක වගේ ප්‍රධාන අපේක්ෂකයන්ගිනුත් ඒ වගේ මේ වැඩසටහන් තිබුණොත් අපි ඔබට ප්‍රචාරය කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපි දෙයක් කරන්න කලින් අපි දැනගන්න ඕන අපි මොකද්ද කරන්න කියලා. නිකන් යන්නම් වාලි ගිහිල්ලා මොකද හිතන්නේ නේද?
දැන් අපි එක් පුද්ගලයෙක්ගේ පොරොන්දු මොනවාද, මොන වගේ දැක්මක්ද තියෙන්නේ කියලා කතා කරන්නේ. මට හිතුණා ඉක්මනට මතක් කරන්න මොන වගේ පොරොන්දුද ප්‍රධාන පක්ෂ දෙකකින් ඇවිත් තියෙන්නේ කියලා. දැන් අපි ගොඩක් කලාවට කියනවානේ මිනිසුන්ට සීනි බෝල පෙන්වන්න එපා, හරි දැක්මක් එක්ක ප්‍රතිපත්ති ගැන කතා කරන්න පොරොන්දු ගැන නැතුව කියලා. ඉතින් මම BBC සිංහල ආටිකල් එකක් දැක්ක, ඒක හොඳටම ආවරණය කරපු ආටිකල් එකක්. හැබැයි ඒකේ හරියට කියවන සජිත් ප්‍රේමදාසගේ තියෙන පොරොන්දු අතරේ තියෙන්නේ නිවාස නොමැති ජනතාවර නිවාස ලබා දීම, ගම්මිරිසාදී භෝග සඳහා නිසි මිලක් ලබා දීම, පාසල් සිසුන්ට නිලැඳුම් කට්ටල සහ දිවා ආහාරය ලබා දීම, ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණ විද්‍යාල ඉදිරියේ නොමිලේ අධ්‍යාපනය ලබා දීම. එතකොට අනිත් පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂගේ පොරොන්දු අතර කිහිපයක් තමයි පොහොර නොමිලේ ලබා දීම, ශුද්‍ර ණය මුළුමනින්ම කපා දැමීම, එතකොට උසස් පෙළ සමත් සියල්ලන්ට විශ්වවිද්‍යාල වරම් ලබා දීම, අසමතුන්ට නොමිලේ තාක්ෂණික අධ්‍යාපන ලබා දීම. හරි, හොඳයි. හැබැයි ඔයත්‍රම
කරන්න පුළුවන් දේවල් අන්න ඒක තමයි ප්‍රශ්නේ
තියෙන්නේ. එතන ප්‍රශ්නේ තියෙන්නේ. අපේ රටේ දේශීය ආදායම, දළ දේශීය ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 90යි. ඒ 90 ඇතුලේ ඔය කියන සීනි බෝල ටික මිනිසුන්ට පෙන්වන්න පුළුවන්. හැබැයි ඉතින් කරන්න ගියම කවුරුත් උග කරන්නේ නැහැ. හැමදාම පොරොන්දු දුන්නට.
අනිත් එක දැන් මිනිස්සු හිතන්නේ නැති පැත්තක් තමයි. දැන් අපිට 1946 අපේ නිදාස අම්බෙද්දී අපේ තිබ්බා ස්ටර්ලින් පවුන් බිලියන් එකක අතිරික්තයක්. ඒකත් එක්ක හම්බුනේ අපිට.
ඒකට මොකද උනේ?
මේ අවුරුදු 70 ඇතුළත ඒකට මොකද උනේ? ඒ විතරක් නෙවෙයි. අපිටත් පස්සේ තමයි ඔය කොරියාව, සිංගප්පූරුව, ජපානය වගේ රටවල්. ජපානයත් ඉඳලා තියෙන අපිට අපි ආසියාවේ ඉඳලා තින්නේ මේ නම්බර් 1 වලට.
සිංගප්පූරුව ලංකාවක් කරන්නනේ.
ලංකාව ගැන බලසාරන්නේ. අද සිංගප්පූරුවේ ඒක පුද්ගල ආදායම $41,000. සිංගප්පූරුවේ අද ඒක පුද්ගල ආදායම $41,000. අපේ $4,000. අපි කොහෙද ඉන්නේ? $41,000 පිටිපස්සේ අපි ඉන්නේ ඒක පුද්ගල ආදායම. මම මේ ඉතාමත් විශ්වාසයෙන් කියන්නේ සංඛ්‍යාලේඛන 90 ඔන්න ඔතන අපි ඉන්න තත්ත්වය. ඉතින් කවුද මේකට වක් කියන්න ඕන? ඔය පාට දෙක නෙවෙයිද? අයි අපි තවත් කටපියාගෙන ඉන්නේ. ඔය පාට දෙකෙන් ආපු ඇවිල්ලා මේ රට කාලකණ්ණි කරපු ඔය කාලකණ්ණි දේශපාලන ජඩ දේශපාලනේ නෙවෙයිද අපේ රට කෑවේ?
සංවර්ධනය වෙමින් පවතින රටවල්වල මිනිස්සු සහනාධාරවලට බොහොම කැමති. නිකන් දෙනවා නම් හරි කැමති. හැබැයි මට හිතෙන්නේ මාළුවෙක් නෙමෙයි මාළු අල්ලන්න විදියක් තමයි
හොයගන්න ඕන. හරියට හරි.
ඒ නිසා පාටපක්ෂ මොක වුණත් කොළ හරි රතු වලින් එන දෙන්නා වුණත් සජිත් ප්‍රේමදාස හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ වේවා විකල්පයක් හෝ වේවා ඉදිරිපත් කරන්න ඕනේ හරි පිළිවෙතක්. අපි මෙන්න මේ දේවල් කරලයි මේක කරන්නේ.
ඕන දැන් 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 පවතින රජය වුණත් ආවේ ප්‍රතිපත්ති ප්‍රකාශන එළියට දාගෙන හොරු අල්ලනවා කියලා මුලින්ම තිබ්බ එක ළඟ ලොකුම මේක තමයි හොරු අල්ලනවා කියන එක. අද හොරු තාමස් සැපසේ වැංජබෙනවා.
අනිතික
අද හොරු ටික තාම පාර්ලිමේන්තුවේ. ඉතින් තා කොහෙද හොරු අල්ලන්නේ?
මට තේරුම් යන හැටියට අපි කොච්චර ඕක කිව්වත් දැන් ජනගහනේ 90 තියෙන 143ක් ඔය සාමාන්‍ය මධ්‍යම පන්ති කියලත් වඩා පහල මට්ටමේ ඉන්න කට්ටිය. මේ කට්ටියව තමයි ඔය ඇකි වගේ සීනි බෝල දීලා පැත්තකට ගන්න යන්නේ. ඕක අවුරුදු 71ක් තිස්සේ කෙරුවා. දැන් ඔය මිනිස්සුන්ට ඒත්තු ගන්නන්නේ කොහොමද කියන එක තමයි අපිට තියෙන ප්‍රධාන ගැටලුව වෙන්නේ. දැන් ඔය සමහරක් දේශ අපේක්ෂකයෝ බොහොම හොඳ ප්‍රතිපත්ති හදලා ඒක ප්‍රකාශ කරලා ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් මාධ්‍ය වලින් කියලා සාමාන්‍ය මධ්‍යම පන්තියේ ජනතාවට ඒක තේරුම් ගන්න පුළුවන්. අනිත් එක තරුණ ලක්ෂ තරුණයන්ගේ ලක්ෂ 18ක් තියෙනවා 18ක් අලුත් තරුණ ලක්ෂ තරුණයන්ගේ. දැන් ඒ වගේ කච්චියකට අපි මේ කියන තර්ක විතර්ක ජලදා ජාතික ආදායම ඒ වගේ දේවල් කියන්න පුළුවන්. නමුත් අර 143ක තියෙන ජනතාවට තේරුම් යනවද කියන එකයි ප්‍රශ්නේ. දැන් අන්නේ එතන ඒක ඒ වුන්ගේ ආකල්පය වෙනස් කරගන්න පුළුවන් නම් සමහරට ලංකාව හොඳ තැනකට ගෙනියන්න පුළුවන් වෙයි. අන්නේ ඒක ඒ ප්‍රශ්නේ කොහොමද ජනතාව අතරට යන්නේ කියන එකයි ඊළඟට තියෙන මම හිතන්නේ ගැටලුව නේද? එහෙම නේද?
අන්න එතනදී තමයි මාධ්‍ය කාර්යභාරය එළියට එන්නේ මං හිතන්නේ. සමාජ මාධ්‍ය ජාලවලට Facebook වලට Twitter වලට අතපත ගන්න පුළුවන් කතා කරන්න පුළුවන් පිරිස බොහොම සීමිතයි. ඒ නිසා මට හිතෙනවා අපේ රටේ ජනමාධ්‍ය ඇත්තරම අතට ගන්නවා නම් මේ තමන්ගේ
ජනමාධ්‍ය ලොකු වගකීමක් තියෙනවා ඇත්තරම.
අපි හොඳ තැනකට අපිට යන්න පුළුවන්.
අපේ රට ගෙනියන්න අවස්ථාවක් හැමෝටම මේක එක්කම තියෙනවා නම් ඒගොල්ලන්ට ලොකු වගකීමක් තියෙනවා.
මම මාධ්‍ය කීපයක් එක්කම වැඩ කරලා තියෙනවා. පහුගිය ජනාධිපතිවරණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තේරුණු ජනාධිපතිවරණේ දවස්වල මම රූපවාහිනිය වැඩ කළේ. ඒ වැඩ කරනකොට දැකපු අත්දැකීම් වලින් තේරෙනවා කොහොමද හිතාගන්න බෑ එන නිවුස් එක කොයි විදිහටද එළියට එන්නේ. රූපහානි විතරක් නෙමෙයි ගොඩක් මම මාධ්‍ය කීපයකම වැඩ කරලා තියෙනවා. ඉතින් ඒ මිනිස්සු මේ අතට එන ප්‍රවෘත්තිය විකෘති
කරලා කොහොමද කියලා
තමන්ගේ හෘද සාක්ෂියට
වාසියට මේක
කරනවා වාසියට හරවන්න කියලා එකම ප්‍රවෘත්තිය දෙපැත්තකට යන විදිහ.
ඔව් මම හිතන්නේ අසන්නනේ කතා කරන්න නම් අපිට කාල වේලාව බොහොම වැඩි. ලබන සතියේත් අපි මේ දිගටම මේ කන්ටිනියු කරන්න බලාපොරොත්තු වෙනවා. ඊගා සතියේ ප්‍රෝග්‍රෑම් එක වැඩසටහන් උනොත් ඉතින් අපි එහෙනම් අද රොබින් සමුගෙන යන්නම්. ලබන සතියේත් නැවත මෙවන් වූ වැඩසටහනක් හමු වෙමින් බලාපොරොත්තු වෙන ඔබට පුළුවන් අපි සමග මේ සම්බන්ධ වෙන්න ඔබේ අදහස් උදහස් අපිත් එක්ක මේ ෂෙයා කරගන්න. අද වැඩසටහන මා සමග සහභාගී වුණා
මම ඉමාෂා කොඩිතුවක්කු
මම ගුවන් ප්‍රනාන්දු
මම ඔබට කතා කළ මේ වැඩසටහන ඉදපත් කර නිරංජන් පරිබඳිගේ. එහෙනම් අපි ගිහිල්ලෙන්නම් ඔබට සුබ
රාත්‍රියක්.
එන කන්නට මං ලංකයි හිතන දෙන්නේ මත මනාප නම් ඕන තරම් නෑ පරදින්නේ එක මනාපයක් නැතිව තමයි මං ලැතෙන්නේ අනිදී නගේ නුඹ මනාපේ කාටද දෙන්නේ